un viajero final. අපි මේ කතා කරන්නේ දහමේ දැනගන්න ඕනේ මේක ගැඹුරට. ඔව්. කොන්ද වේදනාව ආයතන පැත්තෙන්. ඒකට දැන් ඔක මූලික අපි දැන් බහිද්ද රූපේ සමුදේ බලනා වගේ අජ්ජත් රූපේ සමුදේ බලන්න පුරුදු වෙන්න ඕන. අජ්ජත් රූපේ කියන්නේ අපේ ශරීරෙනේ. මං කියන්නේ දැන් මේ මොහොතේ කය තියෙනවා කියලා දන්නේ කොහොමද කියන එක ඉතිරූපන් ඉතිරූපස් සමුදය එක බලන්න ඕන. දැන් ප්‍රායෝගිකව කොහොමද මේ මොහොතේ කය? ඒක ප්‍රායෝගිකව බලන්නේ දැන් තමන්ගේ ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන හොඳට මෙනෙහි කරන මේ දැන් මගේ ශරීරේ තියෙන්නේ මොන ඉරියව්වේද? තමන්ගේ ශරීරය හොඳට පේනව නේද? ඇස් පියාගත්තට ශරීරය පේනව නේද? තියෙන හැටි දන්නව නේද? ඔන්න ඔය දැනගත්තු ශරීරය කොහමද දැනගත්තේ කියලා දැන් ආයතන වෙන් කරන්නේ. ඇස් දෙක ඇරලා හිතුවට කමන්නේ නැහැ. ඇස් දෙක පියාගෙන ඉද්දී වාඩි වෙලා ඉන්න ශරීරය ඒක හොඳට ලොකු ලොකු විස්තරත් එක්ක පේන්නේ නැති. ඇඳගෙන ඉන්නේ මොනවද, ඔළුව පීරලා තියෙන්නේ කොහමද, සේරම විස්තර පේන්නේ නැති නේද? අනේ මේ ශරීරය දැන් අජ්‍යත්ත කයද බහිද්ද කයද? තමන්ගේ කයනේ නේද? අජ්‍යත්ත කය ඉතිරූප. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නේ ඊළඟට ඉතිරූපස්ස සමුදයෝ. සමුදය ධම්මානුපස්සී වෙන්න නේද? දැන් මොකද්ද සමුදය? කොහමද හරන්නේ සමුදය? ආයතන ටික අඳුර ගන්න ඕන. මොන ආයතන වලින්ද ඔබ දැනගත්තේ? ඔව්. මතන හොඳට ගන්න මන ආයතනේ විතරක් නෙවෙයි. ඇයි මන ආයතනේ විතරක් නෙවෙයි කියන්නේ? මනසෙන් හදපු ශරීරෙ නෙමෙයි දැක්කේ. ඒක තමයි දැක්කේ. ඒ වුණාට මනසට විතරක් හදන්න බෑ තව ආයතනයක් නැතුව තෙන්දි. ඇයි මනසට විතරක් හදන්න බෑ කියන්නේ? ඇයි මනස හැදුවේ නැත්තේ හිටගෙන ඉන්න ශරීරයක්? ඇයි මනස හැදුවේ නැත්තේ නිදාගෙන ඉන්න ශරීරයක්? ආ එහෙනම් දැනීමත් උදව් කරගෙන තියෙනවා. එහෙනම් ගන්න ඕන කාය ආයතනයයි මන ආයතනයයි දැනීම් ටික උදව් කරගෙන තමයි හිතුවේ. කාය ආයතනයයි මන ආයතනයයි වැඩ කළේ. හරි. ශරීරෙ මෙහෙම තියෙනවා කියලා දැනගන්න උදව් වුණා කාය ආයතනයයි මන ආයතනයයි. මුලින්ම ආයතන අඳුර ගන්නවා. ඊළඟට බලනවා කාය ආයතනයට කරන්න පුළුවන් මොකද්ද, මන ආයතනයට කරන්න පුළුවන් මොකද්ද. ආයතන පිරිසෙන් දකිනවා. දැන් ගන්නවා කාය ආයතනයට මොකද්ද කරන්න පුළුවන්? දැනීම් දෙන්න. දැනීම් එකක් නෙමෙයි ගොඩක් තිබුණා නේද? තැන් තැන් වල දැනීම් ගොඩක් තිබුණා. ඒ දැනීම් ටික වෙන් කරලා ගත්තොත් ඔය දැනගත්ත ශරීරේද, ඔය දැනීම් ටික අපි ලකුණු කළොත් මොකක් හරි 3D විදිහටම ලකුණු කරලා කියන්න. එතන ශරීරයක් තියෙනවද? නෑ, තිත් ටිකක් විතරයි තියෙන්නේ. නේද? එතකොට මේ දැනීම් ටික ගැන කල්පනා කරද්දි නේද සම්පූර්ණ ශරීරයක් හැදුනේ? එහෙනම් අපි දැනගත්තු ඒ මොහොතේ දැනගත්තු ශරීරය හදලා තියෙන්නේ කාය ආයතනේද මන ආයතනේද? මන ආයතනේ. අනේ ඊළඟට නුවණ මන ආයතනෙන් හදපු එක අල්ලන්න පුළුවන්ද? එළිය තියනවාද? බෑ, ඔය හීනයන් ඉරක්. එහෙනම් ඇත්තටම ඔය වාඩියලා ඉන්න ශරීරෙත් දැනගත්තා නෑ. එළිය තිබ්බේ මනසෙන් හදපු එක. එළිය තිබ්බේ කවුද? අවිද්‍යාව, මෝඩකම. මං කියන්නේ මෝඩකම, අවිද්‍යාව ටිකක් නම්බුකාරයි. ආතරයිටිස් නේ, ආතමාරුව නෙවෙයි. ඒ වගේ ඒකට අපි කියන්නේ වාතාමාරු. ඒ පුටුවල වාඩිලා ඉන්නේ වාතාමාරු හින්දා. හා, හොඳට බලා ගන්න. බිම ඉන්න වාතාමාරු කාරක ටික තමයි පුටුවල ඉන්නේ. ඉංග්‍රීසියෙන් නම් කිව්වට හරියන්නේ නැහැ. ඒකේ දැන් කියනවා අවිද්‍යාව හින්දා මෝඩකම නෙමෙයි. අවිද්‍යාව කියන්නේ නම්බුකාරයි. ඒ කාටවත් තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ. හිතේ හදපු ශරීරයේ එළියෙන් තිබ්බේ මෝඩකම. අර වතුරේ ඉන්න බල්ලගේ මට්ටමමයි. පොඩ්ඩක්වත් මනුස්ස ගතියක් ඇවිල්ලා නැහැ. මනස උසස් ගතිය ඇවිල්ලා නැහැ නේ. බල්ලා ආයතන පාවිච්චි කරන විදිහටම පාවිච්චි කරපු ඉඳන්නේ හිතේ හදපු එක එළියේ කියලා කිව්වේ නේ. ඒ තමන්ගේ මෝඩකම පෙන්නුවත් තමන් ලැජ්ජා වෙනවා, කලකිරෙනවා. කලකිරීම තමයි නිවනට මාර්ගය. අත නිබ්බින්දති, නිබ්බිදාවට එන්නවා. නිබ්බිදාවට එන්න ඇත්ත පෙන්වන්න ඕන. ඇත්ත පෙන්වනකොට තමන්ගේ මෝඩකම පේන්නේ. තමන්ගේ මෝඩකම පේනකොට නේද කලකිරෙන්නේ? නැත්තම් කලකිරෙන්නේ නැහැ නේ. අනුන්ගේ මෝඩකම දැක්කට අපි කලකිරෙමුනේ නේද? මගේ මෝඩකම කියලාම පෙන්වන්න ඕන. ඒ කලකිරීම මත තමයි නිවන. ඒ සමග්ගෝ විසුද්ධියාවෙන්. දැන් ඔයගලන්ට තියෙන කලකිරීම එන්නේ නැහැ. දැනගතා මන් දන්නවා. තව ටිකක් නම්බුකාරයි. මන් තව දහම දන්නවා. ඔයගොල්ලෝ දන්නේ නැහැ. කියලා කලකිරීම නෙමෙයි. මොකද ඒකට වචනේ? මානේ ආඩම්බරකම. වාදන්නේ මම නිදන්. මේ වචන ටික වාදන්නේ මම නිදන්. හිත ඇතුලේ හැදෙන්නේ ඕවා. අපි දහම දකින්න දකින්න ඉන්න ඕන කලකිරීම. අනේ මගේ මෝඩකමට මේ අර වචන ගොඩක් පාඩම් කරගෙන තියෙනවා. කලකිරීම ආපු දවසට නිවන් මාර්ගය උපදින. තේරුණාද දැන්? එතකොට බිත්තේ දිට්ඨමත්තන් නෙවෙයි. අපි හදපු ටිකනේ දුර ළඟ තියෙන. ඒක තමයි අපි ජීවත් වෙන මට්ටම. පුතක් ජන මට්ටම. දැන් ඒකෙන් ඒකෙන් එතර වෙන හැටිනේ බුදුහාමුදුරුවෝ කියාවද? මුලාව අපි බැරි වුණාට අරන් ඉවරයි. ඔව්. සැඩපාරට අහුවෙලා ගහගෙන ගිහින් ඕගේට අහුවෙලා. දැන් ඒකෙන් ඕක තරණය කරන හැටි තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ නේද? අපිට අර බාහ්‍ය දාවිචීරයට වගේ දිත්තේ දිට්ටමත්තන් වෙන්න බෑ. ඔය කොච්චරටයි කියලා ගහගෙන ගිහිල්ලා ඉවරයි. සුඛේ සුතමත්තන් වෙන්න බෑ. ඒකට මේ පූර්ව ප්‍රතිපදාව වැඩ පිළිවෙල වැඩෙන්න ඕන. මේ ප්‍රඥාව වැඩෙන්න ඕන. ප්‍රඥාව වැඩිම තුල තමයි දිත්තේ දිට්ටමත්තන් එකේ ඊට එකතු කරපු එකේ වෙනස වෙන්නේ. දැකීමට රූප එකතු කරපු එකේ වෙනස තේින්නේ මේ ප්‍රඥාවේ මේක දැක්ම තුල. බට ඒකයි මේක අර මුහුදු එරලේ ඉඳන් ටිකෙන් ටික ගැඹුරට යනවා කියන්නේ ඒකයි. මේ මාළුන්ගේ පුත්තට හරි බාහ්‍ය දාවචීරයට හරි කියපු කමටහන අපිට කරන්න බැරි. අපිට උග තේරෙන්නේ මොකද්ද ඒ කියලා. ඒකට ප්‍රඥාව දැන් මාළුන් කෙපුත්ත හාමුදුරුවන්ට ඒ උපදේශ දෙන්න කලින් අහපු ප්‍රශ්න ටික මතකද? මාළුන් කෙපුත්ත මොකද මේ ගැන මොකද හිතන්නේ? චක්කු විඤ්ඤාය වූ රූපය. ඒ කියන්නේ මොකද්ද? එහෙන් දැනගන්න රූපයක් ගැන ඔන්න දැන් ප්‍රශ්න ටික අහනවා. ඒගොල්ලෝ එහෙන් දැනගන්න රූපයකට දාන්න. ඔය රූපේ මේ මොහොතේ පේන්නේ නැහැ. අපි පේනවා කියලා හිතුවට ඔය රූපේ දැන් දකින්න බැහැ. චක්කුඤ්ඤය රූප දැන් අර බල්ලගේ උපමාවට දැම්මත් ටිකක් තේරුම් ගන්න පුළුවන්. ඔය වතුරේ ඉන්න බල්ලා දැන් දකින්න පුළුවන්ද? බැ. බල්ලට නම් පුළුවන්, අපිට පුළුවන්. දැන් දකින්න පුළුවන් බල්ලෙක් නෙවෙයිනේ වතුරේ ඉන්නේ. මේ මොහොතේ වර්තමානේ නේ. දකින ක්ෂණේට වතුරේ ඉන්නාද ඉපදිලාද බල්ලෙ? නෑ. එහෙනම් දැන් දකින්න පුළුවන්ද? බෑ. දැන් චක්කු විඤ්ඤාය වූ රූපේ වර්තමානේ දකින්න පුළුවන්ද? මේ මොහොතේ දකින්න පුළුවන්ද? බෑ. ඇත්තවත් ඒක මෝඩකමට හිතනවා පුළුවන් කියලා. ඒක වෙන කතාවක්. ඇත්ත යථාභූත ස්වභාවය මේ මහතේ දකින්න බැහැ. ඇයි මෝඩ කම්මතනේ උපද්දලා තින්. දැන් දකින්න බැයි නම් අතීතේ කවදාවත් ඕකව දැකලා ඇද්ද? නැහැනේ. දැක්කනා මුලාවෙන්මයි දැකලා තින්. එතකොට චක්කුඤ්ඤේ යේ වූ රූපේ මේ මොහොතේ දකින්නත් බැ, අතීතේ දැකලා නැහැ. අනාගතේ දකින්න ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. කවදාවත් දකින්න ලැබෙයි කියලා හිතන්න පුළුවන්ද? බැහැ. ඔක තමයි ඇත්තට. ඔන්න ඔය ප්‍රශ්න හතර තේරුම් ගත්ත කෙනාටයි දිත්තේ දිත්තමත් සම්බවිස්සති කියලා හික්මෙන්න කියන්නේ. එහෙනම් මාළුන් කැපුත්තම එහෙම හික්මෙන්න දිත්තේ දිත්තමත් සම්බවිස්සති. දැකීම දැකීමක් පමණයි. මම තේරෙනවාද ඒක ගැඹුර ප්‍රශ්න ටික? දිත්තේ දිත්තමත් වෙන්න පුළුවන් අර හතර තේරුම් ගත්ත කෙනාට. ඒක තේරුම් නොගෙන මං දැක්ක විතරයි දිත්තේ දිත්තමත් අන්න අතන පොල් ගහක් තියෙනවා දැක්ක දැක්ක විතරයි කිව්වට හරියන්නේ නැහැ. ඒ හරි තර වතුරේ බල්ලෙක් ඉන්නවා මම දැක්ක දැක්ක විතරයි කිව්වා වගේ. පෙරයිද වෙනස? දැකීම දැකීම පමණක් වෙන්න නම් ඒකෙන් උපද්දපු රූපේ කායනුපස්සනාව වඩලා ඉන්න ඕන. ඉති රූපයි ඉති රූප සමුදේ ඉති රූප සත්තංගම. ඒ රූපේ පටිච්ච සමුප්පන්න බව තේරුම් ගත්ත කෙනාට ඉදිටේ දිට්ඨමත්තන් කියන්නේ මොකද්ද කියන එක හිතා ගන්නත් පුළුවන්. කරන එක පැත්තක තියන්නකෝ. හිතා ගන්නත් පුළුවන්. අත්තංගමේ තේරුම් ගන්න ඕන. නිරෝධේ ඥානෙ. නිරෝධේ ඥානෙ නැත්තම් මේ ආර්ය දර්ශනෙට එන්න බෑ. නූපදින බව. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං. මේ ඥාන හතරම තිබුණත් තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය තිබුණත් විතරයි ආර්ය මාර්ගය. අපිට ඇලා දෙන්නේ සම්මාදිට්ඨිය පැත්ත පළාතක නැහැ වඩන්නේ ආර්ය මාර්ගය කියලා හිතාගෙන ඉන්නවා. මට පල් ලැබුවා කියලා ඉතින් රැවටෙනවා මුලා වෙනවා. අඩුම ගානේ මේ සම්මාදිට්ඨියවත් ඇති කරගන්න දහම නුවණින් විමසන්න. එතකොට ප්‍රමාද වෙන්නේ නැහැ. ක්ෂණ සම්පත්තියේ ප්‍රයෝජනෙයි ගන්නවා. එතෙන්ට එන්නයි මේ විමසන්න ඕන. කරන්නන් වාලි දෙයක් කරන එක නෙමෙයි මේ දහමක් ලැබුණා කියලා ඒ දහම තේරුම් ගන්න. මොකද දන්න දකින කෙනාටයි මාර්ගය වඩන්න පුළුවන්. කෙලෙස් ප්‍රහීණ කරන්න පුළුවන්. ආශ්‍රව ක්ෂය කරන්න පුළුවන් නේද? ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවණං කයං වදාමි. ආශ්‍රව ක්ෂය කරන්න පුළුවන් කියලා වදාරන්නේ. ආසවණං කයං වදාමි. කාටද? දන්න දකින කෙනාට. නොදන්න නොදකින කෙනාට බෑ. ඥානතෝ නපස්සතෝ. ඒක අපේ වචන නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. මේ කුමක් දන්න කුමක් දකින්න. ඉති රූපයි ඉති රූප සමදේ ඉති රූප සත්තංගම. ඕක දන්න දකින්න කෙනාට විතරයි මේ මාර්ගයේ තියෙන්නේ. රූපයක් තියනා නම් සමුදයයි සත්තංගමයි තේරුම් ගන්න ඕනේ. එයාට විතරයි ආර්ය මාර්ගයේ තියෙන්නේ. ඕක දන්නේ නැති කෙනා කොච්චර දිත්තේ දිට්ට මත්තන් ගෙව්වත් මේ ලෝකෝත්තර මාර්ගයේ මොකද්ද කියලා තේරුම් ගන්න බැහැ. රූපේ මේ මොහොතේ දකින්න බැරි පෙර ඇසුර නිසාද? හොඳ ප්‍රශ්නයක්. දැන් රූපයක් අපි හිතන්නේ මේ මොහොතේ දකින්න පුළුවන් කියලානේ. ඇහැට පේනවනේ නේද? ඒක ඇහැට පේන රූපේ අරගෙන ඒක සමුදේ හොයාගෙන යන්න. ඇහැයි මනයි. ඇහැට පුළුවන් මොකද්ද? කැමරාව වගේ වර්ණ සටහනක් උපද්දන්න. ඔය වචන හරි වැදගත්. ඇහැට පුළුවන් වර්ණ සටහනක් හදලා දෙන්න. තියෙන එකක් කරන් දෙන්න නෙවෙයි ඈ. ඇහැට පුළුවන් වර්ණ සටහනක් හදලා දෙන්න උපද්දන්න. දැන් කැමරාවට පුළුවන් ඒ කැමරාවේ පැටියේ ඉඩයක් උපද්දන්න. අපේ මෝඩකමට තමයි හිතන්නේ අර තියෙන දෙයමයි ඕකේ ගන්න කියලා. එහෙම නෙමෙයි. මේ උපද්දනවා අලුතෙන්. හැබැයි භෞතික මට්ටමින් ගත්තොත් වර්ණ සටහනක් උපද්දනවා. චිත්‍රයක් ඇඳලා දෙනවා. මම චිත්‍ර ශිල්පියෙකුට කොළේකුයි පාට ටිකකුයි දුන්නහම චිත්‍රයක් අඳිනවා. චිත්‍රයක් අරන් දෙනවද උපද්දලා දෙනවද? උපද්දලා දෙනවා. එතකොට ඇහැ වර්ණ සටහනක් උපද්දලා දෙනවා. හරි? එළියේ තියෙන දෙයක් කරන් දෙන්න ඇහැට බෑ. ඇහැ උපද්දලා දෙනවා. හරි? එතකොට මනස හිත බලන්නේ ওই උපද්දපු සටහන දිහා. එළියේ තියෙන දේ දිහා බලන්න මනසට බෑ. නේද? ඇහැ යම් කිසි ස්වභාවයක් ඉපැද්දුවද ඒක දිහා බලාගෙනයි හිත කල්පනා කරන්නේ. ඉගෙන අපිට ඇස් දෙක වහගෙන කල්පනා කරන්න පුළුවන්. එළිය බලාගෙන නෙවෙයිනේ කල්පනා කරන්නේ. එතකොට ඇහැ උපද්දපු ස්වභාවය දිහා බලාගෙන මනස කල්පනා කරන්නේ. අපේ මෝඩකමට තමයි ඔය එළියේ දේ දිහා බලාගෙන කල්පනා කරනවා කියන්නේ. එළියේ දේ නෙමෙයි. ඇහි හැටි ආවනවා එහැ මොකක් හරි ස්වභාවයක් ඉපැද්දුවා ඒ දිහා බලාගෙන මනස කල්පනා කරනවා. මේ ධර්මතාවය ඉතින් එක එක විදිහට ඒ ධර්මතාවය තේරුම් ගත්තට පස්සේ තමයි උපමාව තේරෙන්නේ. නැත්නම් උපමාවත් වැරද්දලා ගන්නවා. එතකොට දැන් පළවෙනි දේ තමයි ඇහැට පුළුවන් යම්කිසි චිත්‍රයක් උපද්දන්න විතරක්. මනසට පුළුවන් ওই චිත්‍රය දිහා බලාගෙන කල්පනා කරන්න විතරයි. හරි? මනසට පුළුවන් හිතන්න විතරයි. ତର මනස හිතන්නේ එළියේ තියෙන දේක් දිහා බලාගෙන නෙවෙයි. වර්ණ සටහන දිහා බලාගෙන හිතනවා එයාගේ පෙර ඇසුර උදව් කරගෙන කලින් අද්දකින් ටික නේද? මේ පෙර ඇසුර පෙර අද්දකින් ටික තිබුණ නැත්නම් දැන් හිතන එක හිතන්න බෑ. ඔය සද්ද ඇහෙනකොට කොහා කියන එක හදන්න පුළුවන්ද පෙර ඇසුරක් නැත්නම්? බෑ. කොහාට අදාළ චිත්‍රයක් හදන්න බෑ. ඒ කලින් අද්දකලා නැත්තම්. එතකොට හිතෙන් හදන රූපෙට උදව් වෙනවා පෙර ඇසුරත් උදව් වෙනවා ඇහැ උපද්දපු ඒ සටහනත් උදව් වෙනවා. හැබැයි හිතෙන් හදන එක ඒ දෙකම නෙවෙයි. පෙර ඇසුරත් නෙවෙයි වර්ණ සටහනත් නෙවෙයි නේද හිත හදන එක. එතකොට හිතනුත් උපද්දනවා දෙයක්. ඒක තමයි ධම්ම කියන්නේ. ඒ ධම්ම ස්වභාවය අරමුණු වෙන්නේ විඥාණයට. මන ධම්ම මනෝ විඥාන. මනසේ නිර්මාණය ධම්ම. ධම්ම ගැන දැනගන්නේ මනෝ විඥාන. හරි? ඒක අපි දැන් නේ මනසට ආවට පස්සේ නෙමේ අඳුරගන්නේ. එතකොට මන ධම්ම මනෝ විඥාන මිසක් බාහිරයට කිසි සම්බන්ධයක් නැහැ. අනිත්කෝ ධර්ම උපද්දන්න උදව් වුණේ ඇහැ උපද්දපු ස්වභාවයයි පරණ අද්දකීම. පරණ අද්දකීම දැන් තියෙන එකක්ද? නෑ ඒකත් දෙවිලා ඉවරයි අතීතේ. ඇහැ උපද්දපු එකත් හිතනකොට ඒක නිරුද්ධ වෙලා ඉවරයි. ඒකත් දෙවිලා ඉවරයි. ඔව් ඒ දෙකම නෙවෙයි දැන් අලුතෙන් හදන ධර්ම කියන්නේ උදව් නේවා නෙවෙයිනේ හදපුදි. ඉතින් ඔය දැන් ධම්ම කියන එක දැකලානේ අපි එළියේ තියෙන එක දැක්කා කියන්නේ. එළියේ තියෙන එක කවදාවත් දකින්න බෑ. හරි. හරි. ගිනි පෙට්ටියයි ගිනි කූරයි ගැහුවාම අපි දන්න ඒවයින් දන්නවා ගිනි දැල්ල ඇති වෙනවා කියලා. හැබැයි අපිට පේන්නේ අර කරවලේ ගිනි දැල්ලක් විතරයි. එතන ගිනි පෙට්ටියකුත් නැහැ, ගිනි කූරකුත් නැහැ. ගිනි දැල්ලනේ පේන්නේ අපේ පැත්තෙන් බැලුවොත්. දැක්කේ ගිනි දැල්ල විතරයි. අපේ පරණාත් දෙකෙන් ටික උදව් කරගෙන තමයි ගිනි පෙට්ටියක ওই ගිනි කූරක ඔය සකස් කරන්නේ. දැක්කේ ආලෝකයක් විතරයි. තාපේ ඒ ටික හිතෙන් හදනවා කියන එක දකින්න අපිට සිහියක් නුවණක් නැහැ. ඒ රූප සමුදය තේරුම් ගන්න සිහිය නුවණ නැහැ. ඒක වඩන්න දහමක් අහලා ඉතිරූපයි ඉතිරූපස් සමුදේ ඉතිරූපස් අත්තංගමෝ කියන එක තේරුම් ගන්න. ගත්ත කෙනාටයි ආශ්‍රව ෂෙයා කරන්න පුළුවන්. නෑ නෑ ඒක දැන් මෙහෙමනේ ඔන්න මාළුන්ගේ පුත්ත චක්කුඤ්ඤේ යෝ රූපයක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒක ඇයි සිංහලෙන් කියලා තමයි එහෙන් දකින්න පුළුවන් රූපයක් ගැන දැන් හිතන්න. ඔයාලට දැන් තේරෙන එකක් ගැන හිතන්න කියන එක මේ කියන්නේ. ඒක එහෙන් දකින්න එක. කණෙන් අහන එක නෙවෙයි කියන එක. සෝත විඤ්ඤාය කියන්නේ ඔන්න කණෙන් දැනගන්න එක. චක්කුඤ්ඤය කියන්නේ ඇහැ නිසා දැනගන්න දෙයක් ගැන දැන් මම ඒකයි මේ විස්තර කරන්නේ. ඔය එහෙන් දැක්කා කියන රූපය මේ මොහොතේ දකින්න බෑ. අපිට පුළුවන් කිව්වට. යථාභූතසපය දකින්න බෑ. ඔය රූපේ මේ මොහොතේ දකින්නත් බැයි නම් අතීතේ දැකලත් නැත්නම් අනාගතේ දකින්න ලැබෙන්නේත් නැත්නම් කවදාවත් දකින්න පුළුවන් කියලා හිතන්නත් බැයි නම් අපි එළියේ තියෙන රූපේ නේද දැන් කතා කරන්නේ අපේ මත්තෙම නේද චක්කුඤ්ඤය රූපේ හරි දැන් ඕක මේ මොහොතේ දකින්නත් බැයි නම් ඇත්ත අවබෝධ කරනකොට ඒ යථාභූත ස්වභාවය මේ මොහොතේ දකින්න බැහැ මේ මොහොතේ දකින්න බැරි නම් අතීතය දැකලා තියෙනවා නෑ අනාගතේ දකින්න ලැබෙන්නේ නැහැ ඉතින් ඔන්න ඔහම රූපයක් කියලා තේරුම් ගත්ත දවසට ඕකට ඡන්දයක් රාගයක් ඇති වෙයිද? අර තමයි ප්‍රශ්නේ. ඒක තේරුම් ගත්තා නම් නැත කියලා උත්තරේ දෙන්න. නේ? මාළුන් කෙරුවොත් උත්තරේ දෙන අනහේ තම්බන්ති නැත ස්වාමී. මම අපිට ඕක තේරුම් අරන් උත්තරේ දෙන්න පුළුවන්ද? පුළුවන් නම් දිත්තේ දික්කමත් තංග වෙන්න පුළුවන්. එහෙනම් දැකීම දැකීම පමණයි කියලා ඉක්මෙන්න. දැන් අපි ඉක්මලා තියෙන්නේ දැකපු දේ එළියේ තියෙනවා කියලානේ. එහෙම. එහෙනම්. ඒක නුවණින් යන්න ඕනේ. ඒ ඔක්කොටම අයිති. අජ්ජත් වේවා බහිද්ද වේවා සේරටම ඔය ධර්මතාවයි පොදි. ඒකන අර ඔය තේරුම් ගත්ත කෙනාට ඒ නුවණට මේ අහු වෙනවා ඔය හැම රූපෙම මෙතෙන්ට අදාළයි. ඇහැ නිසා දැනගන්න ඕනම රූපයක් අදාළයි. සෝත විඤ්ඤාය කියනකොට කන නිසා යම් කිසි දැනගැනීමක් ආවනම් ඒ සේරම. කනත්යි තියෙන්නේ. ඒක තමයි අජ්ජත් වහිද්ද දෙකම අයිති. ඒ කියන්නේ ඇසීමට අදාළව කියන තව විදියට කියවා. කනයි සද්දයි නේ ඇසීමට අදාළ. අපිට තියෙන්නේ. එතකොට ඒවා දැන් ඒක ඇත්ත තේරුම් ගත්තොත් ඇසීම ඇසීම පමණයි කියලා හික්මෙන්න පුළුවන්. අර අදාළ දේවල් ටික ඉවරයි. මේ අවිද්‍යා සත්‍යයෙන් හදපුවා කියන එක පේනවා. තේරුම් ගන්න. හිත කොහෙද තියෙන්නේ? හිතෙන් හදපු ලෝකයක් එළියෙ මුකුත් නැහැ. කිව්වොත් ඒක විඥානවාදය. එතකොට ඔය බලනකොට එතෙන්ට එනවා. ඒක හැබැයි විඥානවාදය. අපිට ආන්න හරි. මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවය බලන්න ඕන. ඔය හිතෙන් හැදුවා කියන එක නෙමෙයි බලන්න ඕන. මම පෙන්නන්නේ හිතවත් ඇහැවත් නෙමෙයි මෝඩකම. මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවය පටිච්ච සමුප්පන්න බවයි පෙන්වන්නේ. එහෙම තිස්සම හේතුව හොයාගෙන ගින් අවිද්‍යාව කියන එක අල්ලගන්න ඕනේ. ඇහැ හේතුව කරගන්න එපා, හිත හේතුව කරගන්න එපා. එතකොට තමයි අර හිතන එක නවත්තන්නේ. හිතන එක නවත්තන වැඩපිළිවෙලක් නෙවෙයි මේ. ඒකයි බමුණ කරපු එක. ධානයකට තමයි දීලා හිතන්නේ නැතුවින්. මේ හිතන්නතෝ ඉන්න එක නෙමෙයි, දකින්නතෝ ඉන්න එක නෙමෙයි. දැකීම දැකීම පමණක් කරන්නේ නැති එකේ මෝඩකම. ඕක මේ වචන පටලෝ ගන්න නෙවෙයි. දැන් සමහර ඕකෙන් තර්කයක් හදනවා, මේ මොකද්ද දැකීම තියනවා දකින්නෙක් නැහැ. නැත්තම් බලන්නෙක් නැහැ. දකින්නවයි බලනවයි කියන්නේ දෙකක් කියලා. ඒ ආයි ඔය මේ වචන පටලෝගෙන තීරය එකක් හදා ගන්න. දාසාවේ ගැටලුව නෙමෙයි මේක. දැන් දැකි දිට්ඨ කියන එකෙන් නැවතුණා නම් ඒකට අදාළව එකතු කරපු එකක්වත් එන්න බෑ කියන එක තේරුම් ගන්න. අපි දිට්ඨ කිව්වට අපිට තව ගොඩක් දේවල් තියෙනවා ඕක විස්තර කරන්න. ඒවා එකක්වත් ඉපදිලා නැහැ. ඒ මොඩකම තුපත්ද. ඇහුවා කියනකොට ඇහුවේ මොකද්ද කියන එකත් අපිට තියෙනනේ. රබ්දයක් ඇහුවා. ඒවා අපි එකතු කරන ඒවා. ඇසීමටයි තියෙනා නෙවෙයි ඒවා. මොනවායි තේරුම් ගන්න. එතකොට ඔය කතාව එන්නේ. ඇහුවා කියන එකේ වෙන මොනව හරි යතන තිබුණොත් ඒ ටික අපි මෝඩකමට එකතු කළා කියලා දකින්න. දැක්කා කියන එකේ ඒ මෝඩකමට එකතු කරන ටිකත් බුදුහාඳුරෝ පෙන්නන ආජ්‍යත්ත බහිද්ද දෙක. ඇහුවා කියුවහම අපිට සද්දයක් ඇහුවා කියනකොට බහිද්ද එක පනෝලයි ඉවරයි. ඒ සබ්දයක රූපයක් දැම්ම ගෙවන් කොහොමත් අහු වෙලා ඉවරයි. දැන් එතෙන්ටත් වඩා ගැඹුරු තැනක් මේ කතා කරන්නේ. මේ සබ්දයක කොහා පනවනකොට කොහොමත් හිතෙන් අදපු එක එළියෙන් තියලා. ඔය සබ්දය අන්නාර පැත්තෙන් කියනකොටත් ලෝකේ හැදලා. ඒ ටිකක් ගැඹුරුයි. එතකොට මෙතෙන්ට මේ අවබෝධයට එන්න බෑ එළියෙ මුකුත් නැහැ කියලා. අවබෝධයට එන්න එකම ඒකායන මාර්ගය බුදුහාඳුරු පෙන්නලා තියෙනවා. අපිට ෂෝට්කට්ස් දාගන්න බෑ. සතර සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානේ කායනුපස්සනාව. කායනුපස්සනාවේ එන්නේ රූපස්කන්ධය නේද? ඒතර අජ්ජත්ව දැන් ඇහැගෙන කියනකොට රූපස්කන්ධ මොනවද? ඇහැයි රූපේ. කනගෙන කියනකොට රූපස්කන්ධය මොකද්ද? කනයි ශබ්දයි. ඒ ඔය රූපස්කන්ධෙට කායනුපස්සනාව වඩන්නම ඕන. සතර සතිපට්ඨානෙ එකම මාර්ගේ නම් රූපයක් පැන වුණා නම් කායනුපස්සනාව වඩන්නම ඕන, වෙන මාර්ග නැහැ. කායනුපස්සනාව වඩනවා කියන්නේ අජ්ජත් හරි බහිද්ද හරි රූපයක් තියනවා නම් කායක් තියනවා නම් සමුදය ධම්මානුපස්සී. වෙන විදි නැහැ. සමුදේ ධම්මානුපස්ස සමුදේ හොයා ගන්න ඕන. සමුදේ තමන් තුලින් හොයන්නත් ඕන. ඒ සමුදේ හොයනකොට තමයි පේන්නේ මේ දැකීම දැකීමක් උනේ නැති හින්දානේ ඕවා හටගෙන තියෙන්නේ. ඇසීම ඇසීමක් නොවුන හින්දානේ මේවා හටගෙන තියෙන්නේ. දැකීම දැකීම නොවුන හින්දායි ඇහැයි රූපේ පනවගෙන තියෙන්නේ. ඇසීම ඇසීම නොවුන හින්දායි කණයි ශබ්දේ පනවගෙන තියෙන ඒවා විද්‍යාවෙන් පනවපුවා. ඒ අවිද්‍යාවෙන් පනවපුවා කියන එක පේන්නේ සමුදය ධම්මානුපස්සී වැඩේ කරගෙන යන කෙනාට. ඒක තර්කෙන් අල්ලලා බෑ. හරි. ඒක මේ ඉතිරූපා ඉතිරූප සමුදය අත්තංගමෝ කියන එක දන්න දගෙන කෙනාට ඔන්න දැන් මාර්ගේ වඩන්න සුදුසුකම ලැබෙනවා. කෙලස් දුරු කරන්න සුදුසුකම ලැබෙනවා. ඒක තේරුම් ගන්න දහම ඇහෙන්න ඕන. ක්ෂණ සම්පත්තිය. ඒක පොඩ්ඩක් විස්තර කරලා මම කියන්න. කායනුපස්සනාව කියලා අදහස් කරන්නේ මොකද්ද? කායගත සතිය කියලා අදහස් කරන්නේ මොකද්ද? ඒ තමන් කරන්නේ මොකද්ද කියන එක කිව්වොත් කියන්න පුළුවන්. ඒක තමයි. දැන් ඔබ වචන එකතු කරගෙන මේ වැඩේ කරන්න බෑ. ඉතින් ඒකේ මොන තේරුම්ද කියලා අපිට මොකද? ඉතින් දැන් චීන භාෂාවේ මොන තේරුම්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ඒ දෙක කොහෙන්ද හොයාගත්තේ? නෑ, ඒ දෙක කොහෙන්ද හොයාගත්තේ කියන එකෙන් හොයාගෙන යනවා. සතිපට්ඨාන සූත්‍රය තියෙනවද? තියෙනා නම් කොතනක් තියෙන්නේ? කොහොමද තියෙන්නේ කියන එක හොයන්න ඕනේ. කායනුපස්සනාව කියන්නේ එක සතිපට්ඨානයක්. නේද? සතිපට්ඨාන හතරක් තියෙනවානේ. සතිපට්ඨාන භාවනා හතරක් තියෙනවානේ. මොනවාද? කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඒක කායනුපස්සනාව යටතේ ඊළඟට එක එක තියෙනවා, එක එක පබ්බේ. ආනාපාන සති පබ්බේ ඔහොමම තියෙනවා. එක මොකක් හරි අරන් ඒක විස්තර කරනවා. දැන් මේකෙන් කොහමද කායනුපස්සන දැන් කෙසේ වඩන ආනාපාන සතියෙන්ද කායනුපස්සනාව සතිපට්ඨානෙ වැඩෙන්නේ කියන දැනට තියෙනවා. කෙසේ වඩන කායගත සතියෙන්ද කායනුපස්සනාව සතිපට්ඨානෙ සම්පූර්ණ වෙන්නේ. අතත් සතර සතිපට්ඨානෙ සම්පූර්ණ වෙන්නේ. මං හිතන්නේ ඔය ප්‍රශ්නේ අහන්නේ දැන් කායගත සතිය කියනකොට අර එක කමටහන ගන්න පුළුවන්. කයේ ඉරියව් වල සිහිය පිහිටීම වෙන්න පුළුවන් නේද? ආ ඒක තමයි. දැන් ඒක වඩන්නේ මොකටද? සතර සතිපට්ඨානෙ සම්පූර්ණ වෙන්න. ඔන්න ඕකමතක් කරන එකයි මේ ප්‍රශ්නේ. සතර සතිපට්ඨානෙ වැඩෙනවා නම් ඒක ආරම්භ වෙන්නේ සමුදය ධම්මානුපස්සී. දැන් ඒක මෙහෙම ගන්නකෝ අපි දැන් ඉරියව් ටික බලනවා කියන්නේ. ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා එහෙම. දැන් ඒක කායගත සතියෙන් පටන් ගත්තට කායානුපස්සනා සතිපට්ඨානේ සතර සතිපට්ඨානෙට එනකොට දැන් මම කියන්නේ දැන් කය වාඩි වෙලා ඉන්නවා. දැන් ඒක සතිය පිහිටීම විතරයි. කය ගැන සතිය. දැන් නුවණ නැහැනේ. ඇයි නුවණ නැත්තේ? දහම දන්නේ නැති කෙනා කරන ටික ඔය. ඉතිරූපයි ඉතිරූප සමුදය අත්තංගමෝ කියන එක දන්න කෙනා ඔතනින් තව එහාට යනවා. ආ ඔය ඉරියව්වේ තියෙන කය ඒකේ සමුදය මොකක්ද? ඒ අත්තංගමේ මොකක්ද? තේනවද නැද්ද? දැන් කායගත සතිය කිව්වහම මෙහෙමයි ඔය වචන වලට එක එක තේරුම් දෙන්න පුළුවන්. මම මේ නිකන් දලා දහසක් කිව්වේ. මේ ඉරියව්වේ මේ කය තියෙනවා කියලා දැන ගැනීම ලෝකෙට අයිති. සතිය කය පිළිබඳව සතිය පිළිකේවා. ඒක කයින් එතර වෙන්න බෑ. නේද? සමුදය අත්ංගමයයි එතන නැහැ. ලෝකෙට අයිති විදිහට සිහිය පිහිටීම තමයි ඔය තියෙන්නේ. හරි. ඒතර ඒකේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් මේ ලෝකෝත්තර දර්ශනයට යන මාර්ගයේ තමයි අපි හොයාගන්නේ. මං කායගත සතිය වඩනවා කියනන්නේ. ආ දැන් වාඩිලා ඉන්නවා. වාඩිලා ඉන්න බව දන්නවා. ඇවිදිනවා. ඇවිදින බව දන්නවා. නේද? ඕකනේ කියන්නේ. එතකොට මේ කය කරන වැඩ ටික දිහා බලා ඉන්නවා. ඒක මම කියන්නේ අර වතුරේ ඉන්න බල්ල මොනවද කරන්නේ කියලා හොඳට බලා ඉන්නවා. සිය පිටගෙන ඉන්නවා. ඌ බුරනවද, වල් ගෙවනවද, කෑම කනවද ඔක්කොම ටික බලන් ඉන්නවා. ප්‍රශ්නේ දෙන්නේ ඔතන දැන් පූර්ණ ප්‍රතිපදාව විතරනේ. මේ රූපය පිරිසිඳ දකින පිරිසිඳ නෙමෙයි රූපය ලෝකයට අයිති විදියට දකින්න පුළුවන් උත්තරීමේට දකින. ඒ සතිය. තියෙන බව පිළි අරන් ඒක දිහා බලන් ඉන්නවා. ඒ විදියට කිව්වා. ඒ රූපය හටගත්තේ කොහොමද? ඒක නැති වෙන්නේ කොහොමද කියලා බැලුවේ නැහැ. හරි. ඒකට දැන් එතන ඉඳලා මේ ලෝකෝත්තර දර්ශනයට එන්න නම් ඉති රූපං කියන කොටසයි ඔය තව විදියට කිව්වා. ඉතිරූප සමුදයෝයකට ගියේ නැහැ තාම. සමුදය බලන්නේ කොහමද? ඒ දැන් මෙච්චර වෙලා කියාවු. ආයතන පැත්තෙන් බලන්න. ඕක තියෙන බව දැනගත්තේ කොහමද? දැන් ඒතකොට තමන්ගේ කයට ඕක පුරුදු කළොත් එක එක ඉරියව් වෙදි. දැන් වාඩිලා ඉද්දි දැන් කළානේ. ඒ වගේ හාන්සි වෙලා ඉද්දි කරන්න. හිතගෙන ඉන්නකට කරන්නේ. ඇවිදිනකොට නිකන් හිතලා බලන්න. ආයතන පැත්තෙන් බලන්න. එතකොට ආයතන මුලා වෙන්නේ ඕක පැනෙව්වේ. මේ මුලාව නැත්තම් පැනවෙන්නේ නැහෙනේ කියන ධර්මතාවය. ඉතිරූපයි, ඉතිරූප සමුදය, ඉතිරූප සත්තංග. එතකොට අපේ කොන් දෙකක්ම පැනෙව්වේ කොතනින්ද? කයට අහු වෙලා ඒක එකක්කුම. නේද? කය හටගත්තේ කොහමද කියන තැන බැලුවේ නැහැ. හටගත් තැන බැලුවා නම් නිරෝධය පේනවා. කය පැනෙන්නේ මේ නිසා. මොකක් නිසාද? මෝඩකම නිසා. අපේ මෝඩකම හින්දා අපිට කයක් තියෙනවා. ඒ කයට ඉරියව් තියෙනවා. හරි. ආයතන මුලා නැත්තා, විද්‍යාව යෙදුන්නේ නැත්තා, කයක් පැන වෙයි නෑ නිරෝධයි කය පිහිට වෙ නැත්නම් ඉරියව් ටික දැන් මොකටද සතිය තියන්නේ අනේ ඒකයි ලෝකෝත්තර දර්ශන පටිකූල එකක් දැන් ඒ පූර්ව ප්‍රතිපදාව අඳුරගන්න ලෝකෙට තියෙන දෙයක් අරගෙන ඒක පිළිකුල බලනවා ඒක තමයි පටිකූල එතකොට තාම ඒ ඉති රූපං කියන මට්ටම විතරයි සමුදය කියන එකට ගියේ නැහැ හැබැයි ඒකත් ඕන ඒ පූර්ව ප්‍රතිපදාවත් ඕන ඒක එපා කියනවා නෙවෙයි ඒක වඩන්න ඕන එනස තමයි ඕක ආර්ය ප්‍රතිපදාව නිවේ කියලා නුවණක් ඕන. තාම ඉති රූපං කියන එකේ ඔය ඉන්නේ. ඉති රූපස්ස සමුදේවයකට ගියේ නැහැ. Taman තුලින් සමුදේව වන්න පටන් ගත්තේ නැහැ. ඔව් උපකාරී වෙනවා ඊළඟ පියවරට යන්න. දැන් අපේ වැරද්ද තමයි අරක මේ කෙලවර කියලා හිතාගෙන එතනින් නවතිනවා. ඉතින් මේ සන සම්පත්තිය අපරාදී. ආර්ය දර්ශනෙට එන්නේ නැහැ. අන්තික භාවනා කළා මම ඔය කායගත සතිය වැඩිව දැන් හරි කියලා දැන් සෝවන් වුණා කියලා හිතා ගන්නවා. ඒක මුලාවක්. මොකද මේ සතර ඥානේ නෑ ඔතන. ඉති රූපං කියන එකේ විතරයි තාම ඉන්නේ. ඒ රූපේ ලක්ෂණ ටික ලෝකයා දකින ලක්ෂණ ටික ඔය විස්තර කරන්නේ. ඒ ලෝකෙටයි තියෙන්නේ විශේෂ ඥානය. සාමාන්‍ය කෙනාට දකින්න බැරි තරම් නුවණක් දෙනවා. ඒක ලෝකෙටයි තියෙන්නේ. දැන් ඒකයි මේ ලෝකෙට අයිති එකයි ලෝකෝත්තර දර්ශනේ වෙනස තේරුම් ගන්න ඕන. අපි භාවනා කරනවා කියලා මෙච්චර කල් කරලා තියෙන ලෝකෙට අයිති ටික. දැන් ඒකේ ඔයගොල්ලන්ට හැකියාව තියනවා ලෝකෝත්තර පැත්තට හැරෙන්න. ඔය වඩපු ටික අපතේ යන්නේ නැහැ. ඔය වඩපු ටික අපතේ යන්නේ නැහැ. ඔය වඩපු ටික ලෝකෙට අයිති කියලා තේරුම් ගත්තොත් ලෝකෝත්තර දර්ශනේ උපද්ද ගන්න හැකියාව තියෙනවා. ඒක පූර්ව ප්‍රතිපදා ඉති රූපං කියන කොටස දැන් අපි ගන්නකො දැන් දෙතිස් කුණ උපභාවනාව ගත්තොත් මේ ශරීරය කෙස්ලොම් නියදත් සම්මස්නහර වලින් හැදිලා තියෙනවා ඒවා පිළිකුලයි දුගඳයි අසුබයි අසාර දැන් ඒක කායනුපස්සනාවේ පූර්ව ප්‍රතිපදා රූපේ තියෙන ලක්ෂණ ටික බලන එක රූපේ තියෙනවා කියලා අරන්නේ ඔය ටික බලන්න ශරීරේ තිබුණ නැත්නම් එහෙම ඕවා බලන්න බෑ ඒ පිහිටෙව්වා කයේ ලක්ෂණ ටික බලනවා ඒකයි ඒක ඉති රූපං කියන එක කියන්නේ ඉති රූපස්ස සමුදයෝ එකට තාම ගියේ නැහැ සමුදයක් හොයනවා මේ ලෝකෙට අයිති සමුදයක් තමාතුලින් නෙවෙයි මොකද මේ සමුදය වෙන වෙනම ගත්තොත් ඒවා ආයේ ලෝකෙට අයිති කියලා පේනවා දැක්ක ස්වම්මියදත් කියන ඒවා ලෝකෙට අයිතිනේ ලෝකෝත්තර දර්ශනයට යන්න බෑ ඒ සතර මහා ධාතු කිව්වොත් තව සමුදයක් හැබැයි ඒකත් ලෝකෙටයි තියෙන්නේ. හරි. ඒක ලෝකෝත්තර දර්ශනයට එන්න නම් සමුදය අවිද්‍යාව දක්වාම යන්න වෙනවා. මෝඩකම දක්වාම යන්න වෙනවා. ආයතන මුලාව දක්වාම ඒක පෙන්වන්න ඕන. ඒකෙන්ට ආවෙ නැහැ කියන එකයි මේ පෙන්වන්නේ. තාම අර ලෝකෙටයි තියෙන්නේ මේ සමුදයක් විතරයි ඒක. හා ස්කන්ධ කියන්නේ මොනවද? රූපස්කන්ධේනේ. ඒ රූපස්කන්ධ ලෝකෙට අයිතිද නැද්ද? අයිති. තාම ඒක පූර්ව ප්‍රතිපදාවක්. රූපස්කන්ධ ලෝකෙට අයිති. වේදනාස්කන්ධ ලෝකෙට අයිති. පංචස්කන්ධ ලෝකෙට අයිති. තව විදියට කිව්වොත්. ඒ කියන්නේ රූපය කියන එක ලෝකයා කතා කරන එකක්. වේදනාව කියන්නේ ලෝකයා කතා කරන එකක්. නේද? දැන් රූපයක් ගැන කතා කරන්න බෑ අර 11 ආකාරය නැතුව. රූපය තිබුණත් 11 ආකාරය පිහිටනවා. දැන් සබ්දයට සාපේක්ෂව දුර ළඟ පිහිටනවා. සබ්ද රූපේ තැනෙව්වෝ. සබ්ද රූපයේ තැනවීම මතයි 11 ආකාරය. සබ්ද රූපේ ඉපදුන් නැත්නම් නිරෝධ නම්. දැන් අර 11 ආකාරය පීචන් අනතනයි ලෝකෝත්තර දර්ශන දරාර පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි ගැටලුව ලිහෙනවා ඕක දකින්නකොට ඔය එතන අනුක්‍රමිකයක් තියෙනවා. දැන් ස්කන්ධ විදිහට බලන එක ලෝකතයි තී විදිහට සෑහෙන දුරකට ආවා. ස්කන්ධ පහේ මට්ටමට ආවා. ඉතුරු ඒවා හදාගත්තා. හැබැයි ස්කන්ධ ටික තමන් තුළද එළියද? තමන් තුළ කොහෙද ලෝකතයි තී? රූපස්කන්ධේ ඇතුළේ දුනනන් දුර ළඟ ඇතුළේ දුනන අජ්ජත්. ඒකට සාපේක්ෂව ඉතුරු රූපස්කන්ධ බහිද්ද. එතකොට බලන්න පුළුවන් මේ කයේ තියෙන පටවියයි එළියේ පටවියයි වෙනස නැහැ. එකම තැනකට. ඒක මන් දන්නේ නැහැ. ওই දෙකම එකට හැදෙන්නේ. මට උනා ඉස්සෙල්ලා පස්සේ වෙන් කරගන්න පුළුවන් ওই දෙකයි. එක මුලාවක් තිබුණත් අනිත් මුලාව තියෙනවා කියන ධර්මතාවය. අජ්ජත්ය හැදුනා නම් බහිද්ද තියෙනවා. බහිද්ද හැදුනා නම් අජ්ජත්ය තියෙනවා. මේ දෙක එකට එක සාපේක්ෂයි. අජ්ජත්යෙන්තරෝ බහිද්ද කතා කරන්න බෑ. බහිද්දෙන්තරෝ අජ්ජත්ය කතා කරන්න බෑ. එතකොට ඒ එකක් පැනෙව්වා කියන්නේ අනික පනවගෙන ඉවරයි. තව කෙනෙකුට අජ්ජත්ය පිරිසිඳ දැකලා ওই දෙකෙන්ම මිදෙන්න පුළුවන්. තව කෙනෙකුට බහිද්ද පිරිසිඳ දැකලා ওই දෙකෙන්ම මිදෙන්න පුළුවන්. කෙනෙකුට දෙකම බලලා මිදෙන්න පුළුවන්. මොකද ඔවා එකකට එකක් සම්බන්ධයි. එක මොහොතේ මොහොත කතා කරන්නේ තෝක තියෙනකම්. වටමිටි දෙක වගේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයන්. දැන් මං අජ්ජත්යෙන් මිදුණා බහිද්දේ තියෙනවා ඕකයි මිදෙන්න ඕන කියලා කතාවක් නැහැ. මං බහිද්දෙන් මිදුණා දැන් අජ්ජත්යෙන් මිදෙන්න ඕන කියලා එහෙම කතාවක් නැහැ. ඒ පිරිසිදු දකින්නකොට දෙකෙන්ම මිදෙනවා. ඒ කියන්නේ රූපස්කන්ධෙන්ම ඈතර වෙනවා. දැන් රූපස්කන්ධයේ පිරිසිදු දකින්න. ඒක තමයි අර සතිපට්ඨානයේ අවසන් කොටස. අජ්ජත්ත බහිද්දාවා කායකානුපස්සී විහෙරති කියන්නේ. අපි පටන් ගන්නකොට ඒ අජ්ජත්තරි බහිද්දරි ඕන එකකින් පටන් ගන්න පුළුවන්. ඒකේ නුවණ වැඩෙනකොට ওই දෙක වෙන් කරන්න බෑ. ඈ අජ්ජත් බහිද්දාවා. ඒ රූපස්කන්ධය. රූපස්කන්ධය අජ්ජත් බහිද්ද වෙන් කරන්න බෑ කියලා නුවණට එනවා. ඔව්. ඒත් තාම රූපස්කන්ධය තියෙනවා. ඒකෙත් කාය කානුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සී. එතකොට ඒකත් පටිච්ච සමුප්පන්නයි. මේ ඇතිකලි මේ මොඩකම තියෙනකම් තමයි ඕක තියෙන්නේ. කියන එකට එනවා. ඔව්. ඒ කතාවට එනවා. එතකොට තමයි අර Nirodhe ඥානං කියන එක තේරුම් යන්නේ. දැන් මෝඩකම තියෙනකම් මේ ඇතිකලි මේ වේ. මේ නැත්තම් ඔය කතාව නෑ. අදාගන්නේ Nirodhayi. මේ රූපස්කන්ධය ඉපදුවා නම් අපිට කතා කරන්න දේවල් තියෙනවා. ඒක 11 ආකාරයක් තියෙනවා. රූපස්කන්ධය ඉපදුවේ නැත්තම් ඒක උපද්දන්නේ රූපස්කන්ධෙ පටිච්ච සමුප්පන්න නා මේ ඇතිකල්ලි මේ වෙයි කියන ධර්මතාවයකට යටත් නා අන්න ඒකට ඉති රූපං ඉති රූපස් සමුදය අත්තංගම හම් ඒක රූපස්කන්ධෙට වගේම වේදනාස්කන්ධෙට ඔය පහටම ඔක දාන්න පුළුවන් දාන්න ඕන ඒ දැනීම තමයි ඒකේ අනිච්ච සංඥාව වඩනවා කියන්නේ අනිච්ච සංඥා සූත්‍රය තියෙන්නේ ඕක රූපේ කොහොමද අනිච්ච සංඥාව වඩන්නේ කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද මේ කෙලෙස් දුර වෙන්නේ ආපහු එන්නේ අරකම ඉති රූපයි ඉති රූප සමුදය ඉති රූප සත්තම් ඒක සතර මහා ධාතු කියලා නවත්තන්න නෙවෙයි රූපස්කන්ධය කියලා නවත්තන්න නෙවෙයි රූපස්කන්ධය කියන්නේ ඉති රූපම් එතනින් තේරුම් ගන්න වේදනාස්කන්ධය කියන්නේ ඉති වේදනා මේකයි වේදනාව කියලා අඳුර ගන්න දැන් වේදනා වේදනාව කියන මොකද්ද වේදනාව කියලා අහනවනේ ඊළඟට අන්නේ ප්‍රශ්නේ නැති වෙන්න කරන ටික තමයි ඔය පූර්ව ප්‍රතිපදා. ඔව් රූපේ රූපේ කියන මොකද්ද මේ රූපේ? අපි රූපස්කන්ධය කියලා නමක් දාගෙන හරියන්නේ නැහැ. හුද්දට තමයි විස්තර ටික දකිනවා. ඊට පස්සේ ඒකෙත් සමුදය ධම්මානුපස්සී වෙනවා. යම් කෙසේ රූපය පැන වෙනවා නම් ඒ කියන්නේ සතර සතිපට්ඨානයට දානවා කියන්නේ සමුදය ධම්මානුපස්සී. එතෙන්ට එන්න ඕන. එතකොට තමයි ඒක තමන් තුලින් කියන එකට කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ස්කන්ධ වලින් ඊළඟට ධාතු ආයතන දෙකේම එන්නේ ආයතන. ස්කන්ධ වලින් ඔය ජාති පහ හඳුර ගන්නවනේ. රූපද වේදනාද සංඥාද සංකාරද විඥානද. හරි, ඒක තමයි ස්කන්ධ. පහම එක තැන තිබුණත්, තැන් පහක තිබුණත් ඔය ටික තමයි ස්කන්ධ පහ. ස්කන්ධ භාවනාව කියන්නේ ඕක. හරි, ඊට අමතර දාපු වචන ටික අයින් කරනවා. මේ මූලික පහ. ඊළඟට ධාතු කියනකොට මේ මේ එක ආයතනයක ධාතු තුනක් තියෙනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. හරි. හරි, ඒ වගේ ආයතන 6ට එනකොට 18ක් වෙනවා. අවතලස් ධාතු. එතකොට ඔන්න ඔය ආයතන 6න් තොරව අපිට ස්කන්ධ ගැන කතා කරන්න බැහැ කියලා නුවණ එනවා. හරි. දැන් ඒ එක එක ආයතනෙ ගත්ත චක්කු ධාතු රූප ධාතු කියනකොට රූපස්කන්ධේ නේද? ඒ වගේ එහෙම කනවනවනේ. එතකොට අර ස්කන්ධ ටික තව ටිකක් අපි කඩනවා ධාතු විදිහට. ඊළඟ එක තමයි ආයතන විදිහට ස්කන්ධ ධාතු ආයතන. ආයතන විදිහට බලනකොට ඔන්න දැන් Taman තුලටම එනවා. එතකොට ඒකයි ලෝකේ ලෝකයයි ලෝක සමුදයයි Taman තුලින් දකින්න කියන එකට එන්නේ ආයතන වලට එනකොට. ඒ කියන්නේ මොකද? ආයතන Taman ළඟමනේ. ආයතන වලින් දකිනකොට ඊළඟට ආයතන පිරිසිඳ දකීම තමයි දැකීම දැකීම විතරයි, ඇසීම ඇසීම විතරයි එන්නේ. දැන් ආයතන හයට එන්නේ යමක් අනිත්‍ය. යමක් කිව්වේ ඔය පණ ඕපු ටික. එතකොට විද්‍යාවෙන් හදපු හින්දා ඒක දුකයි. පිහිට ඕපු හින්දා දුකයි. දැන් මෙතන ආයතන වලට එනකොට මොකද වෙන්නේ? මෙතන වැදගත් වෙන්නේ ස්කන්ධ වලිනුත් නිදෙනවා. දැන් ditta sutta muta විඤ්ඤාත කියනකොට පළවෙනි දේ තමයි රූපස්කන්ධෙන් නිදෙන එක. දැන් අජ්ජත් වහිද්ද දෙකනේ රූපස්කන්ධය කියලා පෙනෙන්නේ. එහෙන් දැකීමේදී ඇහැයි රූපේනේ රූපස්කන්ධය උනේ. දැන් ඒකත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක පේනවා මේ මෙතෙන්ට එනකොට. ආයතන භාවනාවට එනකොට. නෑ, දැන් රූප කියන කතාවෙන්ම මිදෙනවා. නාම රූපත් නෙමෙයි. නාම රූප තියෙන්නේ ඔය ස්කන්ධ මට්ටමේ, ධාතු මට්ටමේ. ආයතන මට්ටමේ දිට්ඨ සුත මුත විඤ්ඤාත වෙනකොට ඒවට අමතරව පනෝපුවනේ ඔය නාම රූප කියන. ඒ දිට්ඨේ දිට්ඨ මත්තන්න වී අජ්ජත් බහිද්ද පැනෙවීම මතයි නාම රූප කියන. අගෙන දැකීම දැකීම නොවුන හින්දානේ ඇහි රූපේ පැනෙවේ. ඇහි රූපේ පනෝපු හින්දානේ විඤ්ඤාණි තියෙන්නේ. ඉතින් ඔය ටිකටනේ අපි නාම රූප කියලා බෙදුවේ නේද? එතකොට ඒ ස්කන්ධ ටිකම පිහිටන්නේ දිත්තේ දිත්තමත්තන් නොවුන නිසා. එතන අවිද්‍යාව මතයි අරව හැදුවේ කියන එක පේනවා. ඒක තමයි ඒවත් පටිච්ච සමුප්පන්නයි කියලා පෙන්නේ. ඔව්, ඒවා තමයි අපි ස්කන්ධ කියලාත් හදාගත්තේ, උපාදාන කරපු ඒවා කියලා අපිට පේන්නේ අපේ මෝඩකමට. මේ අපි කියනවා උපාදානේ නැති ස්කන්ධ ටිකක් තියෙනවා කියලා. ඒ මොනවද? එහෙම ඒවා කතා කරන්න බෑ. දැන් රූප ස්කන්ධය කියන්නේ මේ 11 ආකාරයෙන් රූපයක් පනවනවා නම් ඒක රූප ස්කන්ධය. ඒක තමයි ඒ රූප ස්කන්ධෙත් සමුදේ හොයාගෙන යන. ඒකට අවිද්‍යාව අහුනොත් ඒවටත් ඔය ධර්මතාවයමයි. ඒකයි මේක මේ පංච උපාදානස්කන්ධය කිව්වත් පංචස්කන්ධය කිව්වත් වෙනසක් නැහැ. අපිට අපි ඔය අපි බනවපු එක අපි දෙකකට බෙදනවා මේ මට්ටමේදී. එහාට යනකොට දැන් ඒව ලෝකෙට අයිති. ලෝකෙන් එතර වීමේදී ඔක්කොම නිරෝධ ධර්ම මෝඩකමට අපි උපද්දගෙන කතා කරන දේවල් කියලා පේනවා. දැන් එහෙම වුණහන් අර රූපස්කන්ධේ රූප උපාදානස්කන්ධේ කියලා බෙදන්නේ වතුර දැල්ලා හදාගත්තට පස්සේ අන්න ඔතනයි ඒකත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් පැනවීම තුලයි දැන් එතෙන්දි තමයි එන්නේ අර පටවින් පටවිතෝ මඤ්ඤති කියන මට්ටම පෘථග්ජන මනසට පටවින් පටවිතෝ පටවියේ පටවිය කියලා පනෝ ගන්නවා රහතන් වහන්සේට එහෙම පැනවෙන්නේ නැහැ මඤ්ඤති ඉවර වුණාම නෙමෙයි දැකීම දැකීම වුණා ඉවර වුණාම කිව්වොත් ඒක ඇති කියලා නැති වුණා ඒකට නෑ ඒක තමයි දැකීම දැකීම පමණක් වුණොත් දිත්තේ දිත්තත්ම් භවිස්සති දැකීම දැකීම පමණයි වුණොත් දැකීමට අමතරව යම් කිසි දෙයක් හදුවනේ ඒ හදපු ටික තමයි ඔය ස්කන්ධ පහ ඒ ඔක්කොම මේ මේක නොවුන හින්දා පනවපු ඒ කියන්නේ අවිද්‍යාව මත කරපු සංකාර. ඔව්. දැන් ඔයගොල්ලෝ ස්කන්ධ කියන එකක් අරන් බලන්න එතන උපාදානේ නැද්ද කියලා? එහෙනම් ඒක වෙන් කරන්න බෑනේ. අපි කියන අපිට උපාදානස්කන්ධ රහතන් වහන්සේට ස්කන්ධ කියලා. ඔය දෙකම අපේ මඤ්ඤණාවන් කියලා අපිට පේන්නේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔපන අන්නේ එහෙමයි. ඉතින් ඒ මත්තමට පැහැදිලි කරන එකෙන් අහුවාම එහෙම තමයි. ඒක දහමේ තියනවා නැතුවත් නෙමෙයි. හැබැයි තේරුම් ගන්න ඕන මේ එක එක මානසික මට්ටම් වලට කියපුවා ඒ සූත්‍රයක් කියනකොට මේ මට්ටමේ ආයත ඒ සූත්‍රේ කාටද කිව්වි කියන එකිනුත් තවන්න වෙනවා. එතකොට ඒක මං හිතන්නේ අර මහා හත්තිපදෝපම සූත්‍රේ හැම ඒ රූපස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක කියනවා. යම් කිසි රූපයක් මෙන්න මේ අර 11ම විස්තර කරනවා. 11කින් පනවයිද ඒකට රූපස්කන්ධය කියනවා. එතන උපාදානස්කන්ධෙ නෙවෙයි තියෙන්නේ වචන. කියවල බලන්න රූපස්කන්ධය කියලා පනවන්නේ මෙන්න මේ 11කින් එකක් හරි තිබුණා නැත්නම් රූපස්කන්ධයක කතාවක් කියන්න බෑ වේදනාස්කන්ධෙත් එහෙමයි හරි මේ මං කිව්වට පිළිගන්න එපා මේ සූත්‍ර කියවන්න මට මතක විදියට මහා අත්තිපදෝපම සූත්‍රය තව සූත්‍ර කිහිපයක තියෙනවා ඒක ස්කන්ධ හටගත්තොත් ධාතුත් හටගෙන ආයතනත් හටගෙන ඒ තව බලන්න පැත්ත. ඒක තමයි සලායතන අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක තේරුම් ගන්න. අපි කතා කරන රහතන් වහන්සේයි අවිද්‍යාව දුරු කරපු මනසයි අතර ලොකු වෙනසක් තියෙනවා. ස්කන්ධ ධාතු ආයතන තුනම අවිද්‍යා ප්‍රත්‍යයි. අපි තියරි එකක් හදාගෙන තියෙන රහතන් වහන්සේට ස්කන්ධ ආයතන ධාතු විතරයි උපාදානේ නැහැ. එිනම් අපේ හදාගත්තු එක. ඈ? ඒක තමයි දැන් අපි මුලින් අහලා තියෙන හැටි විශ්වාස කරන එක තමයි රහතන් වහන්සේට තියෙන්නේ ස්කන්ධ ධාතු ආයතන. ඒවයි උපාදානේ නැහැ. මොනවනේ අහලා තියෙන්නේ? ඒක ඇඩුව මේ පෙන්නන. එතන තියෙන වැරද්ද තේරුම් ගන්න. ඒ වැරද්ද අහුවෙන්නේ ආර්ය දර්ශනයේ එනකොට. ලෝකේတයිසි සම්මාදිට්ඨියදී එහෙම කතා කරන්න පුළුවන්. ලෝකෝත්තර සම්මාදිට්ඨියදී ඒවා සේරම පටිච්ච සමුප්පන්න ධර්ම. මේ ඇති කල්ලි මේ වෙයි කියන ධර්මතාවයට යටත්. හරි. මේ සලායතන. දැන් ඔය ඔක්කොම කතා කරන්නේ ඔක කෙටියෙන් කියන මේ ස්පර්ශය ප්‍රත්‍යයෙන් කියලා. පස්ස ප්‍රත්‍යයෙන් තමයි ඔය ටික කතා කරන්නේ. ඔක සූත්‍ර ගොඩක තියෙනවා. හටගන්නේ නැහැ. මොකද හටගත්තොත් ස්පර්ශය හටගන්නවා. ස්පර්ශය හටගත්තොත් අසපච්චය කියන සේරම හටගන්නවා. පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා. නේද? ඒක නවත්තන්න පුළුවන් ඒව නෙවෙයි. ස්පර්ශයයි, ස්පර්ශ සමුදයයි, ස්පර්ශ නිරෝධයයි තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගන්න අජත්ත බහිද්ද පිහිටියානම් ස්පර්ශය තියෙනවා. ඒ කියන්නේ විඥානේ පහළ වෙලා. තින්නම් සංගති පස්සෝ. දැන් මේ අජත්තත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් බහිද්දත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන ධර්මතාවය තේරුම් ගන්න ඕන. ඒක උරු විඥානේ පිහිටන්න බෑ. එතකොට පස්ස නිරෝධයි. ඒ කියන්නේ නිරෝධය කියන්නේ නැති වුණා නෙමෙයි. උපදින්න හේතු නැහැ. එතකොට පේනවා මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවය. විපස්සය කියන එකත් පටිච්ච සමුප්පන්නයි. අවිද්‍යාව තියෙනකන් තියෙනවා. පස්සේ හටගන්න අවිද්‍යාව ඕන. ඒක පැහැදිලි නේද? හද රූපේ ඕන. චක්කු සම්පස්සේ හටගන්න. ඒ දෙක හට ගන්න අවිද්‍යාව ඕනේ. අසයි රූපේ තිබුණොත් තමයි චක්කු විඥානේ පහළ වෙන්නේ. අසයි රූපේ අවිද්‍යාව ප්‍රත්‍යෙන්න. එතකොට ඒ පස්සේ හට ගන්න අවිද්‍යාව මත. ඒ අනිත් පැත්ත තමයි අවිද්‍යාව ශේෂයක් නැතුව නිරෝධ වුණා නම්. නැහැක් උපදීද රූපයක් උපදීද? ඒ දෙක ඉදතුන් නැත්නම් චක්කු විඥානේ උපදීද? නූපදීන බව. ඒක අනුත්පාද නිරෝධය කියන්නේ. නූපදීන බව. ඉපදිලා නැති වෙන බව නෙවෙයි. ඒක ඉපදිලා නැති වෙන බවයි නූපදීන බවයි දෙකේ වෙනස තමයි ඇත්තටම ලෝකෙට ආйти දර්ශනයේ ලෝකෝත්තර දර්ශනයේ වෙන්නේ. ඒක අපිට තේරුම් ගන්න අපහසු. අපිට ඇහිලා ඇහිලා තියෙන්නම අනිත්‍ය. නිවනක් දෙකට බෙදලා නේ ඇහිලා තියෙන්නේ. ස්කන්ධ පරිහරණය එක නිවනක්. මේ රහත් වුණාට පස්සේ මැරෙනකන් තියෙනවා එක නිවනක්. ඒ නිවන හැබැයි දුක ටිකක් ඉතුරුයි. දුකේ කොටවත් තියෙනවා ස්කන්ධ පරිහරණ දුක. ඉතින් මූලික ප්‍රශ්නේ තමයි දුක තියෙනා නම් දැන් රහත් වෙලා කියන එකේම තේරුවන්නේ නෑනේ. දුක ඉතුරු නැතුව නිරුද්ධ කළා කියලා එක පැත්තකින් කියන නෑ නෑ ඔබෝ ඒ කිව්වට පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඔවා දහමට නුවණින් ගැලපුවොත් ඔවා ඊ අඩුපාඩු තමයි අහු ඒකයි මේ කවුරු මොනවා කිව්වත් දහමට ගලපලා බලන්න කියන්නේ. Taman danna paticca samuppadayetama galapenna oy tika. Paticca samuppadaye tunata kadala kotasak dana arahatan wahanseta ituru tika thamai putajjanayata. Avijja paccaya sankara putajjanayata dana. Vinyana nama roopa salayatana passa vedana arahatan wahanseta aayi ituru tika putajjanayata. ඉතින් මේවා කොච්චර බුද්ධ දේශනාවට එකඟද කියලා නුවණින් හොයලා බලන්න. ඈ? ඒ මේ දර්ශනේ නැති වුණහම අර පැහැදිලි කරගන්න බැහැනේ ඔහොම නැතුව. පෙර ආත්මය, අතීත විද්‍යාව, සංකාර දානවා, මේ ජීවිතේ දානවා, අනාගතේ දානවා. ඒක ටිකක් තේරුම් ගත්තහම පෙර ආත්මේ නෙමෙයි මේ මොහොතේ කියලාත් අර සංකල්පෙම දාගන්නවා. රහතන් වහන්සේට මේ ටික තියෙනවා. අපිට ඉතින් රහතන් වහන්සේගේ ටික කොහොමවත් තියෙනවා. අපේ තියෙන ටික රහතන් වහන්සේට නැහැ කියලා අර දෙපැත්ත හලනවා. අවිජ්ජා සංඛාරයි තණ්හා උපාදාන වලින් ටිකයි. නැද ටික. ඒ රහතන් වහන්සේටත් තියෙනවා. ඒක දහමට කොච්චර ගැලපෙනවද කියලා බලන්න. ඔය එතන වරද්ද ගැනීමමයි ඔය තියෙන්නේ. ඒ දැන් එහෙම ඒ වචන ටික දහමේ නැතුව නෙවෙයි සෝපාදීසේස අනුපාදීසේස තියෙනවා. හැබැයි මේ දෙකම පිරිණිවීම ගැන විස්තර කිරීම. දැන් බුදුරජාණන් වහන්සේ පිරිණිවිලා පිරිණිවීම පිණිස දහම් දේශනා කරනවා කියනවා. තථාගතයන් පිරිණිවිලා අනිත් අයගේ පිරිණිවීම පිණිස දහම් දේශනා කරනවා කියලා සූත්‍රවල තියෙනවා. ඒ වුණාට එහෙම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. තථාගතයන් වහන්සේ පිරිණිවිලා අනිත් අයගේ පිරිණිවීම පිණිස ධම්ම දේශනා කරනවා. එහෙම සූත්‍රවල තියෙනවා. මේ අපි හදලා කියනවා නෙවෙයි. ත්‍රිපිටකේ තියෙනවා එහෙම. ඔක කොහොම තේරුම් කරයිද දන්නේ නැහැ ඔය තේරුම් කරන අය. දැන් ඕක තමයි වරද්දගෙන දැන් තාමත් බුදුහාමුදුරුවෝ ඉන්න අපිට ඇවිල්ලා උපදෙස් දෙනවා කියන කොටසකුත් ඉන්නවනේ. රහතන් වහන්සේලා ඔය පිරිනිවන් පෑවට විශ්වයේ තනින් තන ඉන්නවා. රහත් වෙනකොට ඇවිල්ලා ඒගොල්ලෝ උපදෙස් දෙනවා කියලා එහෙම කියන කතා මතවලට එනවා. මේ පිරිණිවීම තේරුම් ගන්න බෑ. පිරි නිවුණා. නිවුණා පූර්ණයි. ආ විද්‍යාව සම්පූර්ණේ දුරුණා. ඊට වඩා වෙන අර්ථයක් නැහැ ඕකේ. දැන් මේ කායනුපස්සනාව වඩපු නැති කෙනාට නම් ඕකේ ප්‍රශ්න තියෙනවා. පිරි නිවුණාට කය තියෙනවනේ. එහෙනම් රාත්‍රුණාට රහතන් වහන්සේගේ ශරීරය තියෙනවනේ කියලා හිතන කෙනාට ඕක එතනින් එහාට තේරුම් කරන්න බෑ. ඒක නම් ඒ කායනුපස්සනාව වැඩිදි නැත්තම් ඕක තේරුම් ගන්න බෑ. දැන් තමන්ගේ කය මේ මොහොතේ කොහොමද උපන්නේ කියන එක අවිද්‍යාවපත්තෙන් උපන්නා කියන එක දැක්කේ නැත්තම් රහතන් වහන්සේගේ කය ගැනත් ඉතින් ප්‍රශ්න කරනවා. ඉස්සර තමන්ගේ කය පිළිබඳව දකින්න ඕක. මේ කය මෝඩකමට උපද්දපු එකක් කියලා. එදාට අර ප්‍රශ්නෙට උත්තරේ ඇවිල්ලා ඉවරයි. මොකද උත්තරේ කියන්නේ ප්‍රශ්නේ වැරදි කියලා තේරෙනවා. අපි කයක් මනෝගෙන රහතන් වහන්සේට අයිති කරලා ඒකට උන දේවල් තමයි ඔය කතා කරන්නේ. වතුර බල්ලෙක් හදාගෙන ඌ ඉන්නවා කියලා ඒ දැන් බල්ලා ගැන ප්‍රශ්න කරනවා. ඔය බල්ලා කන්නේ මොනවද? ඔය බල්ලා වායසට යනවා? බලාවි කොහේ ඉඳලාද ආවි? දිව්‍ය ලෝකේ ඉඳලාද? අපායේ ඉඳලාද? එහෙම කතා කරන්න පුළුවන් ඒ මට්ටමට. අපේ ලෝකෝත්තර දර්ශනයේදී ඕවා මේ ප්‍රශ්න වැරදි කියලා පේනවා. අපේ මෝඩකමට හදාගත්තු ප්‍රශ්න නෙමෙයිවා. ඒක තේරුම් ගන්න මේ ශරීරය අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න කන් මේක එතනින් එහාට මේ තර්ක කර කර ඉන්න අය මේ බුදුදහම තර්කයට අහුවෙන්නේ නැහැ කියන්නේ ඒකයි. බුදුදහම තර්කයට අහුවෙන්නේ නැහැ. අතක්කා වචරයි. හේතුව තමයි තර්කය ගොඩනගන්නේ අපි ලෝකෙට අයිති දේවල් වලින්. තර්කය ගොඩනගන්නේ ලෝකෙට අයිති දේවල් වලින්. එතකොට තර්කයට තමයි අර නිවන දෙකකට බෙදන්නේ. සෝපාදීසේස අනුපාදීසේස කියලා. හැබැයි මේ මානසික මට්ටමට ශරීර කය පිරිසිඳ දැකලා නැති මානසික මට්ටමට කෙනෙක් ඇවිල්ලා දැන් ප්‍රශ්න අහනවා ඔය රහත් වුණාම කොහොමද? රහත් වුණාම දානි වලඳන්නේ නැද්ද? පඩකින්නේ නැද්ද? ඒ කය තියෙනා නෙලෙඩ වෙන්නේ නැද්ද? එතකොට එයාට උත්තර දෙනකොට එයාගේ මට්ටමට තේරුම් කරන්න දීපු වචනයක් තමයි සෝපාදීසේස. මොකද එයාට නැත්තම් නෙලෝදයක් තේරෙන්නේ. ඒකයි මේක අර මොහොතු වෙරළේ ඉඳන් ටික ටික ගැඹුරට යනකොට ඒ ප්‍රඥාව අනුව තේරුම් ගන්න විදිය වෙනස්. එකම වචන ටික වෙන්න පුළුවන් ප්‍රඥා මට්ටම අනුව මේක දකින විදිහ වෙනස්. හරි, දැන් ශරීරේ පිළිගත්ත කෙනා දකින විදිහයි ශරීරෙන් එතෙර වුණ කෙනා දකින විදිහයි වෙනස්. ඔන්න ඔකයි තේරුම් ගන්න ඕන. ඒකයි මං කියේ කායන පස්සන වැඩුණා නම් ඔය හිතන විදිහ එහෙමම වෙනස් වෙනවා. කය පිරිසිඳ දකින ප්‍රතිපදාවනි කායන පස්සන. ඒ කියන්නේ නිශ්චිතව ඉන්න කෙනා අනිශ්චිතව යරති වෙන්න තියෙන ප්‍රතිපදාවනි කය ඇසුරු කරන කෙනා. ඒ 14ම කරන්න ඕනද නැද්ද කියන එක ඉතින් බුදු කෙනෙක්ගෙන්ම තමයි අහන්න ඕනේ. බුදුහාමුදුරන්ට ගෝචර විෂයක්. ඔය එක්කෙනාගේ ප්‍රඥාව කොච්චර වැඩිලා තියෙනවද කියන එක. හරි. තමන්ට එක වඩනකොට සමහර විට එකකින් අවබෝධ වුණොත් ඉතින් අනිත් එක ඕනේ නැහැ. අවබෝධ නොවුනත් තව එකක් කරලා බලන එක හොඳයි. නේද? අයියෝ, බුද්ධ දේශනාවනේ. දැන් ඔයාලට මෙන්න මේක කරන්න ඕන කියන එක ඒක බුද්ධ විෂයයි. හරි. ඒක අපිට කියන්න පුළුවන් එකක් නෙවෙයි. මෙයාට මේකෙන් අවබෝධ වෙනවා කියන එක ඒක නැති හින්දා තමයි අපි හැම එකම ඉතින් කර කර බලන එක හොඳයි. එකකින් හරි අවබෝධ වුණා හැම එකෙන්ම අවබෝධ වෙනවා නෙමෙයි. එකකින් අවබෝධ වුණහම අනිත් එකත් අවබෝධ වෙලා ඉවරයි. ඒ හැබැයි අවබෝධ වෙන්නේ මොකෙන්ද කියන එක හොයාගන්න ඕ සමහර විට ඔක්කොම කරලා බලන එකත් හොඳයි. අද කාලේ හැටියට කරන්න පුළුවන් නම්. ඒකද ඒ ප්‍රඥාව අනුව තමයි මේක තේරුම් යන මට්ටම. මේ අපි නිතරම කියන්නේ අර ඒ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ ආහ කියන එක සෝවන් වෙන්න ඇති. නේද? සසින් ප්‍රඥාව වැඩිච්ච කෙනාට ඇති. ඉතින් අපේ ප්‍රඥාව වැඩිලා නැත්තම් ඕක අහනවා අහනවා තේරෙන්නේ නැහැ. තේරුණා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි ලෝවන් නෙලා නැහැ. මොකද්ද ගැටලුවක් තියෙනවා. ඒ තමයි හිතපුවා. එතන ආර සතිපට්ඨානෙට ලස්සන කියලා තේසං හේතුන් තථාගතෝ වහ. එතකොට තථාගතයන් වහන්සේ කියන්නේ මොනවාද? ඒවයි හේතු ටිකයි මේ තථාගතයන් වහන්සේ කියන්නේ. අපි හේතුව පැත්තක තියලා ඵලයේ ඇතිවීම නැතිවීම බලබල ඉන්නවා. ඒ දම හේතුපවව තේසං හේතුන් තථාගතෝ වහ. බලන්න මේක කොච්චර ගැඹුරක් දෙතන තියෙන. ඒවා හේතු ටික තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එයන් සමුදය කියාදෙනවා. අපිට කරන්න කියන්නේ සමුදය ධම්මානුගස්සී වෙන්න. ඒ තථාගතෝ කියාදෙන ටික දැක්ක කෙනාටනේ මේක අවබෝධ වෙන්නේ. ඒ සං හේතු තථාගතෝ ඒ හේතු. ඒකට තමයි මේ සමුදය නිසා ඵලය කියන ධර්මතාවය. මේ ඇතිකල්ලි මේ වේ. ඉදස්මින සති ඉදං හෝති. ඊළඟට ඉමස්මින අසති ඉදං නහෝති. කියන ධර්මතාවය. ඒක මේ ආර්ය දර්ශනේ තේරුම් ගැනීම තුළ තේරුම් යන එකක්. ඉතිරූපං ඉතිරූපස් සමුදේ ඉතිරූපස් සත්තංගමෝ. හොඳට මතක තියාගන්න ඔය ඉතිරූපං ඉතිරූපස් සමුදේ ඉතිරූපස් සත්තංගමෝ කියන එක දන්න දකින කෙනාට විතරයි ආශ්‍රව ක්ෂය කරන්න පුළුවන්. නොදන්නන දකින කෙනාට බැහැ කියන එක ඒ පැහැදිලි බුද්ධ දේශනාව. ඔබලන්ට ඔය වචන තුන ගොඩාක් තැන්වල හම්බ වෙයි. සතිපට්ඨාන සූත්‍රයේ බැලුවත් ඕක හම්බ වෙයි. ඉතිරූපං ඉතිරූපස්ස සමුදය ඉතිරූපස්ස සත්තංගම. ඊළඟට තව ඔය හිතන්න දනක් තමයි මේ අපි සලායතන කියනවනේ. දැන් ඔයගලන්ට ප්‍රශ්න තියෙනවනේ මේ දැන් මේ කායනුපස්සනාව විතරයි කියන්නේ කෝ ඉතුරු ටික ආනන් ඉතින් වේදනාව ප්‍රශ්නාව කියා දෙන්නේ චිත්තාන ප්‍රශ්නාව ධම්මාන ප්‍රශ්නාව කියා දෙන්නේ කී කියා අහනවනේ මන්නම් කියා දෙන්නෙම නැහැ දැන් සතිපට්ඨාන සූත්‍රේ බලන්න සලායතන ගැන විස්තර කරන්නේ මොන කොටසේද? කායනුපස්සනාවේද, වේදනානුපස්සනාවේද, චිත්තානුපස්සනාවේද, ධම්මානුපස්සනාවේද? ආයි සූත්‍රේ කියවලා බලන්න කොයි දන්නටි කෙනෙක් කියන්නේ? ඊළඟ සැරේ හොවාගෙන ඉන්න සලායතන ගැන බලන්න තියෙන්නේ මොන අනුපස්සනාවේද කියලා. මං කියන්නේ කිව්වොත් ඔය බලන්නේ සූත්‍ර වල හොයාගන්න. ප්‍රතිපදාන සූත්‍රෙම බලන්න වෙනවා. කාගෙන්වත් අහලා හරියන්නේ නැහැ. සලායතන ගැන මෙනෙහි කරන්න තියෙන්නේ කායනුපස්සනාවේ අර එක එක පද්ද කියලා තියෙනවා. ඒවයි තියෙනවා සලායතන පද්දේ කියලා එකක් කායනුපස්සනයි. හොයාගන්න කොහෙද තියෙන්නේ? මේ හිතෙන් හිතලා කියන එක නෙවෙයි කායනුපස්සනාවේ නෙවෙයි. අරක කියවල බලන්න සලායතන ටික ගැන මෙනෙහි කරන්නේ කොයි කොතනද? කායනුපස්සනාවටද, වේදනානුපස්සනාවටද, චිත්තානුපස්සනාවටද, ධම්මානුපස්සනාවටද කියලා හොයාගන්න. එතකොට ඔයගලන්ට හොයන්න වෙයි. ඇයි මේක මෙතෙන්ට දැන්නේ? කායනුපස්සනාවට නේද? ඒකයි මේ නුවණින් හොයන ඇතයි ප්‍රඥාවන්තයන්ටයි බුදුදහම තියෙන්නේ. එතකොට අර ප්‍රශ්නෙත් නැති වෙයි. අපි මේ කායනුපස්සනාව වඩ වඩා ඉන්නකෝ ඉතුරු ටික ඉතුරු තුන. ඒ බලන්න දැන්. විශේෂයෙන් ධම්මානුපස්සනා කොටස කියවන්නේ ඒක මොන මොනවද ඉවයි බලන්න තියෙන්නේ. පංච නීවරණ වල ඉඳන් අමමම තියෙනවානේ මේ ඒ ටික බලාගෙන යන්නකො මොනවද කියලා. හරි. හොඳයි. එතනින් අපි ඔව් හිතෙන් විතරක් හිතන එකක් බලන්න ඕනේ. ඒක දැන් අපි මේකේ පිළිවෙල තමයි ඇහැකනනාසය දිව ශරීරය ගැන ඉස්සෙල්ලා හොඳට බලලා ඒක සේවයෙන් ඈතර වෙන්න ඕනේ. නෑ අපි දැන් මේ දැන් ඇහැ ගැන මේ කන ගැන නාසය ගැන බලද්දී අනිවාර්යෙන් හිතගෙන බලනවා. එකනේ මේ දැනුමේ මොනවද තියෙන්නේ කියලා හිතන්නේ හැදුවේ. ඒ තැන හිතගෙන බලන එකක් තියෙනවා. තව එකක් තියෙනවා දැන් මනසෙන්ම අරමුණු වුණ එක ගැන මනසෙන්. එහෙම එකක් තියෙනවා. මේ මන ආයතනේ. සලායතනේ හැබැයි ඉස්සෙල්ලා ලේසි ටික කරන්න. ඒ කියන්නේ කන නාසය දිව ශරීර ආයතනයක් විදියට. ඒකට පිටිපස්සෙන් හිත එනවා. ඒ දෙක බලන්න ඕන. ඊට අමතරව මනසෙන්ම පටන් ගත්තම මනසෙන්ම යන ඒ පිළිවෙලකුත් තියෙනවා. ඒ දෙවිදිහෙම තියෙන්නේ මන ධම්ම මනෝ විඥානමයි. ආයතනයක් විදිහට මනස ගත්තත්, ඒ කියන්නේ මූලික ආයතන විදිහට මනස ගත්තත්, දෙවෙනියට එන ආයතන විදිහට මනස ගත්තත් ක්‍රියාකාරීත්වය එකයි. කොහෙන් ගත්තත් ඉතින් මනකට අරගෙන ධම්ම මිස වෙන මොකවත් නෙවෙයි. ඒ ධර්මතාවය වෙනස් වෙන්නේ නැහැ. මන ධම්ම මනෝ විඥාන. ධම්ම කියන්නේ මනෝමය දෙයක්මයි. පෙර ඇසෙන් ගත්ත හරි මොකකින් ගත්ත හරි මේ එළියේ තියෙන දෙයක් ගන්නව නම් නෙවෙයි. මනසෙන්ම උපදින දේ මනස දැනගන්නවා. හේ. හරි. ඒකට මුල ආයතනයක් මේ මොහොතේ උදව් වෙලා ඉන්නත් පුළුවන් මන ආයතනෙම උදව් වෙලා ඉන්නත් පුළුවන්. ඒකයි ඒ වෙනස. ඒ ඉන්න ගමන් මොකක් හරි අදාළ නැති දෙයක් එකපාරට මතක් වෙලා ඒක ගැන හිතාගෙන යන. ඒ මන ආයතනෙම පටන් ගන්න මන ආයතන. දැන් අනිත් පහෙන් පටන් අරන් මන ආයතනෙන් යන්නත් පුළුවන් මන ආයතනෙම පටන් අරන් මන ආයතනෙන් යන්නත් පුළුවන්. ඒකයි වෙනස. හැබැයි මන ආයතනෙ වැඩ කරන්නේ එකම ධර්මතාවයක් විදියට මන ධම්ම මනෝ විඥාන. ඒකේ නසන්නේ. ඒක දැන් මනස ගැන හොයනවට කලින් දැන් උනා බ්‍රාහ්මණ සූත්‍රයේම පෙන්නනවා නේද මේ ඇහැ කන නාසය දිව ශරීරය ගැන ඉස්සෙල්ලා බලන්න ඕන. එතකොට ඒකට පිළිසරණයි මන කියන තැනින් ඊළඟට මන ආයත එහෙම එහෙම යන මනසට පිළිසරණ සතිය. ඉතින් පාඩම් කරපු ටික මතක් කරගන්න. සිහියට පිළිසරණ මනසට පිළිසරණ නෑ මතක තියෙන එකත් හොඳයි. මනසට පිළිසරණ සතිය සතියට පිළිසරණ මොකද්ද? සතියට පිළිසරණ මොකද්ද? මතක නෑ ඒක. උන්නාද බ්‍රාහ්මණ සූත්‍රය. පොත කියවලා බලන්න. තේ සූත්‍රය. විමුක්තිය. විමුක්තියට පිළිසරණ නිවන. ධර්ම දැනගෙන තියෙන්නත් ඕන. හැබැයි ඒක පාඩම් හින්දා කියන එක නෙවෙයි එන්න ඕන. අවබෝධය. මේ අවබෝධය ආව නම් ඒක අමතක වෙන්නේ නැහැ. දැනුම අමතක වෙනවා. අවබෝධය ඒක අමතක වෙන්න දෙයක් නැහැ. අද්දේටුදි දැන් මතක තියාගත්ත එක මතකයි. අර මේ අද්දකින්න අවශ්‍ය නම් මේ විදර්ශනය මේක දන්නදී භාවිත කරන්න ඕන. ඒ සූත්‍ර වල වචන මටත් මතක නැහැ සමහර ඒවා. ඒ වචන ටික කිව්වම මේ තේරුම මේකයි කියන එක ඒ අද්දකීම මත කියන්න පුළුවන්. අන්න එතෙන්ටයි එන්න ඕන. පාඩම්ද මතකද නැද්ද කියන එක නෙවෙයි අන්තිමට වැදගත් වෙන්නේ. මේකේ කොච්චර තමන් ඒක දැක්කද අවබෝධ වුණාද කියන එක. ඒක මේ ආයතන වැඩ කරන හැටි ගැන හොඳට බලා ඉන්න ආයතන දෙක වෙන් කරන්නේ. ඒක පුරුදු වෙනවා. ඒක නුවණ වැඩෙනවා. කලින් තිබුණට වඩා වැඩෙනවා. එහෙම එහෙම වෙන්නේ ඒක. එතනින් අපි අවසන් කරමු. එහෙනම් සතුට වෙන්න පුළුවන් මේ කාලය තුල හොඳ සීලයක් රැකුණා. ඥාහගෙන හිටියේ පැය ගාණක් ඒ සමාධියක් තිබුණා. එහෙනම් මෙනෙහි කිරීම තුල ප්‍රඥාව වැඩෙනවා. සීල සමාධි ප්‍රඥා තුන වැඩෙන මහානිසංස කුසල් සම්භාරයක් රැස් කළා. පින් ගොඩාක් රැස් වුණා. ඒවයි දෙවිලා ඉවර වෙන ඒවා නෙවෙයි. යම් කිසි දවසක යන අවබෝධ කරන කම්ම උදව් වෙන ඒ කුසල් එක ඒව මහානිසංස කියන්නේ. ඉතින් පින් ගොඩාක් රැස් වුණා. පින් රැස් කරගත්තු වෙලාවේ අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රය ලෙඩ දුකක් සොර සතුරු උපද්‍රයක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අපසවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මත්තා දේවානාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසත්තා චුම්මත්තා දේවානාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය ඥාති කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් එනිනා පුණ්‍ය කම්මේන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කන්‍යාව නිබ්බානපත්තිය. නිවන් මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මාමේ බාල සමාගම නිවන් මාර්ගේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගම හෝතු. විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය අපේ මේ අවිද්‍යාව හින්දා කරන සංකාර ඔය අජ්ජත් බහිද්ද හදන එක දැන් සංකාර කියලා පේ. ඒතර ඒ අවිද්‍යාව නිසා කරන්නේ සංකාර. ඒ සබ්බේ සංකාරා අනිච්ඡාති බව දුක්ඛාති බව ප්‍රඥාවට පේන්න. යදා පඤ්ඤාය පස්සති. එවැගේ මේ මනසට අරගෙන ධම්මම්. සබ්බේ ධම්මා අනාත්තාති බවත් ප්‍රඥාවට පේන්න. යදා පඤ්ඤාය පස්සති. ඒ දකින්නකොට මෙච්චර කල් හිටියේ එක ගැන ඒ දුක සකස් කිරීම ගැන කලකිරෙනවා. අතනි බින්දති දුක්ඛය සංඛාර ගැන කලකිරෙනවා. මෝඩකමට නියව හැදුවි. අතනි බින්දති දුක්ඛය. ඒ සමග්ගෝ විසුද්ධිය. ඒක තමයි නිවනට මාර්ගය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අතනි බින්දති දුක්ඛය. ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු 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 පෙරවන් සරණයි.